තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට යහපතක් සිදු වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අදත් අපේ පාඩම ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉකුත් දවසේ අපි නිමාවටපත් කරපු ස්ථානයෙන් අද දවසේ පාඩම ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. 10-11 ශ්‍රේණිවල බුද්ධ ධර්මය විෂය හදාරණ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂිත අපේ දුවා දරුවන්ට අපි ඉකුත් දවසේ සාකච්ඡා කරන්නට යෙදුනේ බෞද්ධ භාවනාවේ පූර්ව ප්‍රවේශය සම්බන්ධව. එතැන් සිට අද දවසේදී අපි පාඩම ඉදිරියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉකුත් දවසේ සමස්ත සාරාංශය පිළිබඳව සලකා බැලුවොත් අපි ඉකුත් දවසේදී සාකච්ඡා කරන්නට යෙදුනේ දුවේ පුතේ ඔබට මතක ඇති බෞද්ධ භාවනාව යන්නට නිර්වචන සම්පාදනය කරගත්ත බෞද්ධ භාවනාවේ ප්‍රභේද කතනයන් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉන් සමත භාවනාවට අදාළ දිගුවක් තමයි ඉකුත් සතියේ ඉකුත් දිනේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒ යටතේ සමත භාවනාවට අදාළව සමත භාවනාව කියන්නේ මොකක්ද, පංච නීවරණ ධර්මයන් පිළිබඳව, ඒට අදාළ කරන උපමා වර්ගීකරණයන්, ඒ වගේම අපි එතනදී සාකච්ඡාව නිමාවට පත් කරන්නට යෙදුනේ චරිත වර්ගීකරණය සහ සම 40 කර්මස්ථානයන්ට අදාළ ප්‍රවේශයක් තබා ගනිමින්. ඉතින් සමත භාවනාවේ නිමාවත් එක්ක අපිට බෞද්ධ භාවනාවේ දෙවන ක්‍රමවේදයේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. ආකාර දෙකක් කියයි අපි පළමු දවසේදී සාකච්ඡා කරන්නට යෙදුනා. අද එතැන් සිට ඔබට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ භාවනාවේ දෙවන ප්‍රභේද කතනය වන විදර්ශනාව පිළිබඳව. ඒට පූර්ව ප්‍රවේශයන් තබා ගන්නට කැමති මාමේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දෙවුරමේ වැඩ ඉන්න වෙලාවකදී උන්වහන්සේ වෙත එළඹෙන දෙවියෙකු බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මෙතනත් ඉගෙන ගන්නට කාරණාවක් අපේ දුවදරුවන්ට තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ දෛනික කාලසටහන පිළිබඳව සලකලා බැලුවොත් එහෙම මායිකුත් දවසේදීත් ඔබ සමග සාකච්ඡා කරා. අපේ මේ සාකච්ඡාවේ සියලු ස්ථානවල ඔබේ විභාග ඉලක්ක අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව පුරාවට ඔබේ ජීවිත පරිචයන් අන්තර්ග්‍රහණය වෙලා තියෙනවා. මේ සියල්ල ඔබට ඒකරාශී කරගන්න උත්සාහවන්ත වෙන්න පෙර දවසේදී මතක් කරා හා සාපේක්ෂවම ඔබට මා ආරාධනා කරන්නේ A4 කඩදාසියක් අරගෙන අපේ භාවනාවේ අද දවසේදී මාතෘකාව විදර්ශනාව මධ්‍ය ලක්ෂයේහි එය සටහන් තබා ගන්න. එතැන් සිට සංකල්ප සිටියමක් ඔබට රිසිසේ අඳින්න ඒ වටා මේ කතා කරන්නේ විශේෂ කාරණාවන්. විදර්ශනාවට අදාළ කරන විශේෂ කාරණාවන් ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනවා ඉකුත් දවසේ පාඩමත් අද දවසේ පාඩමත් සංකල්ප සිටියම් දෙකට ගොනු කර ගන්නට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ කාලසටහන පිළිබඳව සාකච්ඡා කරද්දී දුවේ පුතේ සමහර තැනකදී අපිට ඒහා සාපේක්ෂ ප්‍රශ්නයකටත් පිළිතුරු සම්පාදනය කරන්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලසටහන ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට වෙන් කරලා සාකච්ඡා කරනවා, දිවා කාලය සහ රාත්‍රී කාලය. එතකොට දිවා කාලයේ ප්‍රධාන කොටස් දෙකයි, පෙරබත් කිස සහ පසුබත් කිස. පෙරබත් කිස කියලා කිව්වේ පෙරවරු කාලය, පසුබත් කිස කියලා කිව්වේ පස්වරු කාලය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දෛනික දිනචර්යාවේ රාත්‍රී කාලය ඔබට මතකනම් මීට පාඩමකට පූර්වයෙන් අවසන් කරන්නට යෙදුන තැනදී ඔබ තුන් සරණේ කවි කියන තැනදී මතක් කරගන්නට ඇති. පෙර යම බුද්ධං සරණේ ගඤ්ඤයි, මැදියම ධම්මං සරණේ ගඤ්ඤයි, අලුයම සංඝං සරණේ ගඤ්ඤයි, තුන් යමටම තුන් සරණේ ගඤ්ඤයි කියලා. ඉතින් අපේ ඉපැරණි සම්ප්‍රදාය ඇතුලේ අපිට මේ ජීවන පරිචයන් පුරුදු කරපු ආකෘතිය. ඉතින් බුදුහාමුදුරන්ගේ දිනචරියාවේ රාත්‍රී කාලයේ කොටස් තුනයි, පෙර යම, මැදියම සහ පැසළු යම නැත්නම් අලුයම. එතකොට බුදුහාමුදුරුව මට මේ පූර්විකාව සම්පාදනය කරගන්නට අවශ්‍ය වුණේ දෙවියෝ බුදුරජාණන් වහන්සේ සම්මුඛයට එළඹුණේ පුතේ රාත්‍රියේ පෙර යමේ. දෙවියන් වෙනුවෙන් වෙන් කරලා තිබ්බේ පෙර යම. මැදියම සිංහසෙයියාවෙන් පැය දෙකකට ආසන්න කාලයක් බුදුහාමුදුරුව සැතපුණා කියන කාරණාව අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම අලුයම් කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකවාසී සත්වයා දිහා උන්වහන්සේගේ කරුණා ගුණයෙන් මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බලලා පිහිට විය යුත්තන් කරා අපි අර මුල් පාඩම් වලදී සාකච්ඡා කරපු තුරිතචාරිකා, අතුරිතචාරිකා, එහෙම නැත්නම් ඔබේ පෙළපොතේ සඳහන් වෙනවා නිබද්ධචාරිකා යනුවෙන් වචනාර්ථයක්. ඉතින් මේ ක්‍රමවේදයන්ට එළඹුණා යයි සලකන්නේ. ඉතින් රාත්‍රියේ පළමු යාමේදී දෙවියන් බුදුරජාණන් වහන්සේ අභිමුවට පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ සූත්‍ර දේශනාව ඔබේ පෙළපොතේ සඳහන් වෙන්නේ නැහැ. ජටාසූත් සංයුත්ත නිකායේ සගත වග්ගයට අන්තර්ග්‍රහණය වෙලා තියෙන ජටාසූත්. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඇතුළතත් ගැටය පිටත් ගැටය මානවයා ගැටළු වලින් වෙලී සිටි, මේ ගැටළු ලිහා ගන්නා ආකෘතිය අපට කියා දෙනු මැනව කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනය කරනවා. අන්තෝ ජටා බහි ජටා, ජටාය ජහිතා පජා, තන්තං ගෞතම පුච්ඡාමි, කෝ ඉමං විජටයේ ජටං. පාලි පාඨය ගත්තොත් එහෙම මා හිතනවා පොඩි අනුප්‍රාසවත් බවක් එක්ක ඔබට ඉතා පහසුවෙන් ග්‍රහණය කරගන්නට පුළුවන් සමහර වෙලාවට අපි කතාව්‍යවහාරයේදී යම් යම් අවස්ථාවන් වලදී මේ දේවල් අපිට අනුත්සාහකව નિરાයාසෙන් සමහර තැන්වලදී කියවෙනවා. ඒක අන්තෝ ජටා බහි ජටා කියලා ඉවර වෙලා. ඉතින් මේ අපි ගැන කිව්වේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජහිතා පජා. ඇතුළත් ගැට පිටත් ගැට බාහිර සමාජයේ පිළිබඳව සලකලා බැලුවත් මානව චර්යා රටාව ඇතුලේ අපි අපි පිළිබඳව අභ්‍යන්තරයේ සලකලා බැලුවත් අපි ඔක්කොමලා ඉන්නේ මහා ගැට ගොඩකට අහු වෙලා. ඉතින් මේ ගැටළු වලින් මිදෙන ක්‍රමවේදයේ පිළිබඳව බුදුහාමුදුරුවන්ගෙන් ජටා සූත්‍රයේදී දෙවියෝ ප්‍රශ්න කරනවා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව එතැන් සිට ආරම්භ වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජටයේ ජටං කියලා බුදුහාමුදුරුව දෙවියන්ට පිළිතුරු දෙනවා. ඉතින් මේ පිළිතුරු දේශනාව ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම මේ මානවයා වෙලිලා ඉන්න ගැටළු වලින් මිදීමේ ක්‍රමෝපාය තමයි ත්‍රිවිධ ශික්ෂාව හෙවත් අනුපූර්ව ප්‍රතිපදාවේ ගමන් කිරීම හරහා මේ ගැටළු ලිහා ගන්න පුළුවන්කමක් තියෙනවායි කියන කාරණාව. ඉක් දවසේදී අපි පුංචි ප්‍රවේශයක් මෙතනට ගත්තා. භාවනාව හරහා ත්‍රිශික්ෂාව සම්පූර්ණ වෙන ආකාරය. එතකොට බුදුහාමුදුරුවෝ මේ ගැටළු ලිහා ගන්න දේශනා කරපු ක්‍රමවේදයත් පළවෙනියට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටන ප්‍රඥාවන්ත මානවයා චිත්තං පඤ්ඤංච භාවයං සිත සමාධිගත කරගන්නවා සමාධියෙන් ප්‍රඥාව කරා එළඹෙනවා. එතකොට අපි දැන් මේ විදර්ශනාවට පූර්ව ප්‍රවේශයේ සම්පාදනය කරගැනීමේදී ඔබට පැහැදිලි ඉක්ුත් දවසේදී අපි සාකච්ඡා කරපු සමත භාවනාවට එළඹෙන තැනැත්තා කය වචනය දෙක සංවර භාවයට පත් කරගනිමින් සීලය සම්පූර්ණ කරගන්න. සීලය සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව නීවරණ ධර්මයන් යටපත් කරගත හැකි සමත භාවනාව වැඩීම හරහා ඔහු ඇය විසින් චිත්ත සමාධිය ළඟා කරගන්නවා. ඒ චිත්ත සමාධිය ඇති කරගැනීම තාවකාලිකයි. පංච නීවරණ ධර්මයන් සමතය හරහා යටපත් කරගැනීම හරියට රබර් බෝලයක් වතුර ඇතුලේ හංගන් ඉන්නවා වගේ. අත අත හැරුණු සැනින් නැවත වතාවක් ක්ලේශයන් උද්දීපනය විය හැකි. ඒ නිසා සමතයෙන් නතර නොවි බෞද්ධ ප්‍රතිපදා මාර්ගය තුලදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව බවට පත් වෙන්නේ චිත්තං පඤ්ඤංච භාවයං. සිත ප්‍රඥාව කරා ගමන් කරවිය යුතුයි කියන කාරණාව. ඒකට හේතුව තමයි පුතේ අපි මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙන අවස්ථාවන් වලදී අපි බොහෝ වෙලාවට මේ සම්මුතිය මත කරුණු කාරණාවන් ගවේෂණය කරන පිරිස. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු මේ සම්බන්ධව. එතකොට සසර දුකින් එතර වීමට තියෙන නියම මාර්ගය තමයි ප්‍රඥාව සාක්ෂාත් කරගන්න. අපි දැන් ටිකක් අපි පිළිබඳව කල්පනා කරලා බැලුවොත් එහෙම ඇයි අපි මේ තරම් ව්‍යාකූලත්වයකින් මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙන්නේ කියලා මොකද්ද හේතු කාරණාව හැටියට සැලකුවොත් අපිට යන්න තියෙන මුල් තැන අපි යම් යම් කරුණු කාරණාවන් ගවේෂණය කරන. ඒ ගවේෂණය කරන තැනදී අපිට ඔන්න පුංචි පොටක් පෑදෙනවා. ඇයි අපි ලෙඩ වෙන්නේ? ඇයි අපි මහලු වෙන්නේ? ඇයි අපි විවිධාකාරයේ දුක් පීඩාවන්ට පත් වෙන්නේ? මුල හොයාගෙන ගියොත් මේ ඔක්කොටම කාරණාව බවට පත් වෙලා තියෙන අපි ඉපදිච්ච එක. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජාති ඉපදීම. ඉපදිච්ච මනුස්සයා ජරා දිරීමට පත් වීම ක්ෂණ බංගුරත්වය කියලා කියන තේරෙන්නේ අපිට මේවා. මේ ගෙවෙන තප්පරයක් ගානේ මේ මනුෂ්‍ය ලෝකයේ ඇතුලේ අපිට ජීවත් වෙන්න තියෙන කාලපරාසය ටිකෙන් ටික අඩු වෙලා යනවා. එතකොට අපේ දිරීම් ස්වභාවයට පත්වීම කියලා අපි මේකට කියන එකට කියන්නේ ජරා ධර්මතාවය. එතකොට ඉපදිච්ච කෙනා ජරා දිරීමට පත් වෙනවා. ඊළඟට ඒ දිරීමත් එක්ක ව්‍යාධි ධර්මතාවය ලෙඩ රෝගවලට මුහුණ දෙනවා. ලෙඩ රෝගවලට ආයතනයක් මානවයා කියලා කියන්නේ. ගිරිමානන්ද සූත්‍රයේදී අපි ඉගෙනගෙන තියෙනවා රෝග නිදානයන් බාහුල්‍යයක් පිළිබඳව. වාත සමුට්ටානා, පිත්ත සමුට්ටානා, සෙම්ම සමුට්ටානා, උතු පරිණාමජා, කම්ම විපාකජා මේ ආදී වශයෙන් අපි රෝග නිදානයන් ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට මේ සාංසාරික පැවැත්මට මේ කාරණාවන් හේතු වෙලා තියෙනවා. ඒ නිසා ඉපදිච්ච මනුස්සයා ජාති ඊළඟට ජරා දිරීමට පත් වෙනවා, ව්‍යාධි ලෙඩ රෝගවලට පත් වෙනවා, ඊළඟට මරණ ධර්මතාවයට පත් වෙනවා. එතකොට මේ ජීවත් වෙන අපිට මේ යථාර්ථයේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ අපි සම්මුතියත් එක්ක පොඩි ගනුදෙනුවක් මේ කරන්නේ. ඒ නිසා මේ අපි ජීවත් වෙන ලෝකයේ ඇතුලේ අපි කියන්නේ පුංචි මේක ඔයගොල්ලන්ගේ වචන වලින් කියනවා නම් මේක පොඩි ෆැන්ටසියක්නේ. ඒ කියන්නේ අපි ටිකක් මායාකාරී ලෝකයක් ඇතුලේ රැවටෙන්න කැමති. ඒ නිසා අපිට යථාර්ථ ලෝකය පේන්නේ නැහැ, රියැලිටිය පේන්නේ නැතුව යනවා. එනිසා මේ ගනුදෙනු ඇතුලේ ප්‍රඥාව සාක්ෂාත් කරගන්න යයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ලෝකේ සැබෑ ස්වරූපය ගවේෂණය කර ගැනීම උදෙසා. සැබෑ ස්වරූපය ගවේෂණය කර ගැනීම උදෙසා. ඉතින් මේ විදර්ශනා භාවනාව හරහා බුදුරජාණන් වහන්සේ මානවයාට කියා දෙන කාරණාව බවට පත් වෙන්නේ ලෝක යථාර්ථය ගවේෂණය කරගන්න ප්‍රඥාව පහළ කරගන්නවා නම් ඔහු හෝ ඇය විසින් ප්‍රඥාව සාක්ෂාත් කරගත යුතුයි. ඒ කරා අනුපූර්ව ගමනාගමන පියවරක් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්න ආකාරයට මේ පඩිපෙළ ක්‍රමයෙන් නගින්න. සීලය නැමැති පළමු පඩිය, සමාධිය නැමැති දෙවන පඩිය, ප්‍රඥාව නැමැති කූටප්‍රාප්තිය තෙවැනි පඩිය. එතකොට සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවටත් හැබැයි මේ එකක්වත් අතහැර යා නොහැක. අපි ඉකුත් දවසේදී කතා කරන්නට යෙදුන සැරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේ නමක් පිළිබඳව ඔබට මතක ඇති ස්වර්ණකාරක හාමුදුරුව, මම භාවනා කරනවා, මම මගපල ලබන්න උත්සාහ කරනවා. උන්වහන්සේ තනියෙන් ගිහිලා මාස 4ක් භාවනා කරනවා. කිසිදු ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ නිසා වර්තමානයේ ඇතුලේ සමහර වෙලාවට අපේ දුවේ පුතේ ඔබේ අත්තම්මලා ලොකු අත්තලා රැවටිලත් ඉන්නවා මේ මාස දෙකෙන් සතියෙන් සෝවාන් කරන, සකෘදාගාමි කරන, අනාගාමි කරන, රහත් කරන නේද? ඒකත් උපකාරක පන්ති පාඨමාලා බවට පත් වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ටිකක් මේ අපේ දහම සත්‍යයට යටත් වෙලා උන්වහන්සේගේ දේශනාව, බුදුරජාණන් වහන්සේගේ දේශනාව සැබවින් අධ්‍යයනය කරන්නත් හොඳ ප්‍රවේශ මාර්ගයක් මේ හරහා අපි විවර කරගෙන යනවා. එතකොට අපි විදර්ශනා භාවනාව නිර්වචනය කරගත්තොත් ඔබේ සංකල්ප සිටියම පුරා දැන් මේ විශේෂ කාරණා සම්පාදනය විය යුතුයි. විදර්ශනාව යනු කුමක්දැයි අපෙන් ප්‍රශ්න කරවුවොත් එහෙම අපිට තියෙනවා උත්තරයක්. ඔබේ පෙළපොතේ සටහන් වෙලා තියෙනවා බොහොම පැහැදිලිව විශේෂේන පස්සතීති විපස්සනා. ලෝකේ දිහා විශේෂේ කොට බලන්නේ විදර්ශනා භාවනාවයි. ඔබට පුළුවන් නම් පෙළපොතේ නැති නිර්වචනයක් මම තව එකක් කියලා දෙනවා ඔබට ග්‍රහණය කරගන්න. මේක ලේසි. අනිච්ඡාදි වශයෙන් විවිධේහි ආකාරේහි පස්සතීති විපස්සනා. මම ආයසරයක් කියනවා. අනිච්ඡාදි වශයෙන් විවිධේහි ආකාරේහි පස්සතීති විපස්සනා. මේ අටුවාචාරි විග්‍රහය හරි ලේසි ඔබට අල්ලගන්න. මොකද හේතුව අර කලින් එකේ අපි ඉගෙන ගත්තානේ. කාමච්ඡන්දාදී පංචනික ධම්මේ සමේතීති සමතු. අර්ථයත් එක්ක යනවා. කාමච්ඡන්දාදී වූ පංච නීවරණ ධර්මයන් යටපත් කරන්නේ සමතය. එහෙනම් මම දැන් ඔබට උගන්වනවා මේ වෙලාවේදී අටුවාචාරයේ නිර්වචනය අනිච්ඡාදි වශයෙන් විවිධේහි ආකාරේහි පස්සතීති විපස්සනා. මේ ලෝකය දිහා අනිත්‍ය ආදී වශයෙන් බලනුයේ විදර්ශනාවයි. එහෙනම් දැන් ඔබට පැහැදිලි විදර්ශනා භාවනාව හරහා කරන්නේ ත්‍රිලක්ෂණයට අනුව ලෝකය දිහා බලන එක. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකේ දිහා බලන භාවනාවට අපි කියනවා විදර්ශනා භාවනාව කියලා. මේ හරහා ප්‍රඥාව වර්ධනය වෙන නිසා අපි කියනවා මේ භාවනාවට ප්‍රඥා භාවනාව කියලා. ඒ වගේම මේ භාවනාවට පරයාය නම් පාවිච්චි කරනවා විදර්ශනා භාවනාව, විපස්සනා භාවනාව, තිලකුණු භාවනාව, ප්‍රඥා භාවනාව, මේවා පරයාය වචන. එතකොට මේවා තමයි ඔබෙන් විභාගෙට අහන සමහර ප්‍රශ්න. විදර්ශනා භාවනාව වෙනුවෙන් භාවිතා කරන පර්යාය වචන නැත්නම් සමාන වචන මොනවාද? ඒවට අදාළ කරන පිළිතුර තමයි මා ඔබට මතක් කරේ. මිනිස්සු ලෝකයේ දිහා බලන්නේ සමහර වෙලාවට විවිධාකාරයේ කණ්ණාඩි පැලඳගෙන. ඒ කණ්ණාඩි තමයි පුතේ අපි ඔක්කොමලා පැලඳගෙන ඉන්නේ. ඒ කණ්ණාඩිය තමයි කෙලෙස් නැමැති කණ්ණාඩිය. ඒ නිසා කෙලෙස් නැමැති කණ්ණාඩිය දාගෙන ඉන්න අපි ගොඩක් අයට මේ ලෝකයේ යථාර්ථය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ, අනග තරුණ බඹරු අපි අමර වරම අපට හිමි, අපි මැරෙන්නේ නැ කියලා මේ ලෝකයේ ඇතුලේ ගොඩක් දෙනෙක් ගොඩක් ගැටුම් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ලෝකයේ ඇතුලේ සමහර මිනිස්සු හිටියා අමරණීය වෙන්න කල්පනා කරගෙන. දැන් ඔබට මට මේ දවස්වල කොරෝනා හින්දා ටිකක් මරණ බය කියන එක දැනිලා තියෙනවනේ. හැබැයි එහෙම නැති වුණාම සාමාන්‍ය අර අපි කතා කරපු සිහින ලෝකවල ජීවත් වෙන මිනිස්සුන්ට අනිත්‍ය ස්ථිර නෑ කියන කාරණාව තේරුම් කරනවා කියන එක මහා අමාරු කාරණාවක්. එනිසා මේ කෙලෙස් නැමැති වර්ණ කණ්ණාඩි පැලඳගෙන ඉන්න තාක්කල් අපිට මේ ලෝකයේ තියෙන යථාර්ථය පේන්නේ නැහැ. ලෝකයේ තියෙන යථාර්ථය පේන්නේ නැහැ. එනිසා ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම හරහා අපි අර පංච නීවරණ පිළිබඳ කතා කරද්දි කතා කරා අපේ සිත කියලා කියන්නේ හරියට පිරිසිදු වතුර වීදුරක් වගේ එකක්. එතකොට මේ පිරිසිදු වතුර වීදුර නීවරණ පහත් එක්ක අපිරිසිදු වීම් පහකට ලක් වෙනවා. එකක් අපි කතා කරා වර්ණ ගන්වපු ජලය හා සමානයි කියලා. පැසෙන ජලය හා සමානයි කියලා. පාසි සහිත ජලය හා සමානයි කියලා. රළ සහිත ජලය හා සමානයි කියලා. බොර ජලය හා සමානයි කියලා. ඒ වගේම මේ ප්‍රඥාව සාක්ෂාත් කරගත්ත නැති හිතත් හරියට වර්ණ කණ්ණාඩි පැලඳ ගත්තා හා සමාන. නියමාකාරයෙන් මේ පරිසරය දකින්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. එනිසා ලෝකයේ යථාර්ථය දකින්න නම් විදර්ශනා භාවනාව වැඩි යුතුයි කියන කාරණාව බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නට යෙදුණා. මේ ලෝකයේ ඇතුලේ සත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය. අනිත් එක තමයි පරමාර්ථ සත්‍ය. එතකොට මේ දෙක චුට්ටක් අපි විග්‍රහ කරලා බැලුවොත් එහෙම අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය කරන කාරණාව. දැන් ඔබ මම අපි පිළිබඳව පොඩි සම්මුතියක් තියෙනවනේ. වැඩසටහන පටන් ගන්න කලින් කිව්වනේ වැඩසටහන කරන්නේ මයිලපිටියේ පියදැස්සි හාමුදුරුවෝ කියලා. ඒ ඇවිල්ලා මගේ සම්මුතිය. මගේ සම්මුතිය ඒක. හැබැයි අපේ පරමාර්ථ සත්‍ය පිළිබඳව සලකලා බැලුවොත් එහෙම මෙතන නාම මාත්‍රිකව නාමපදයක් පාවිච්චි කරා මේ අහවලා කියලා. හැබැයි මගේ ශරීර කූඩුව දිහා ප්‍රകൃති තත්ත්වෙන් අරගෙන බැලුවොත් එහෙම මේ ඇතුලේ තියෙන්නේ සතර මහා භූත රූපයන්ගේ එකතුවක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එහෙම නැත්නම් මේ කුණු ගොඩවල් 32 එකතුවක්. දෙතිස් කුණප කොට්ටාෂේ. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. මේ ටික වෙන් කරලා ගත්තොත් එහෙම මෙතන මමය, මාගේය කියලා ගත යුත්තක් ඇත්තේ නැහැ. එනිසා ලෝකයේ ඇතුලේ සත්‍ය ධර්මතා දෙකක් තියෙනවා. එකක් සම්මුතිය. අපි ව්‍යවහාර කරන අපිට පේන විදිය. පරමාර්ථ සත්‍ය වශයෙන් ගත්තොත් එහෙම සැබවින්ම හි අන්තර්ග්‍රහණය. එය නිර්මාණය වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්? ඒ අනුව සලකලා බලපුවාම ඔබට පැහැදිලි කරගන්න විභාගෙදි පැහැදිලි කරන්න ඕනොත් එහෙම පුතේ ඔබම පිළිබඳ කල්පනාක්. සම්මුති වශයෙන් ගත්තොත් එහෙම අපි එක එක්කෙනාට සංඥා නාමයන් පාවිච්චි කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම මානවය කියලා කියන්නේ සතර මහා භූතයන්ගේ එක. මේ ශරීර කූඩුවේ ඇතුලේ තියෙනවා පඨවි, තද ගතියෙන් යුක්ත ඒවා. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් ඝර්ෂණ ශක්තියක් තියෙනවා. කල්පනා කරලා බලන්නකෝ අපේ මේ කේසා කෙස් අල්ලන්න පුළුවන් වෙන්න ගමන් මේ කතන්දරය අහගෙන යන ගමන් ටිකක් ස්පර්ශ කරලා බලන්න. ලෝමා ලොම්, නකා නිය, දන්තා දත්, පචෝ හම. දැන් පුතේ ඔබට තේරෙනවා මේවා අල්ලන්න පුළුවන් අපිට ස්පර්ශ කරන්න පුළුවන් අතින්. ඕන්නම් වෙන් කරලා අරගෙන අතට අරන් බලන්නත් පුළුවන්. ඊළඟට ශරීර කූඩුව ඇතුලේ තියෙනවා ආපෝ වැගිරීම් ස්වභාවයේ සහිත ඒවා ටික. ඒවා කෙස් ටික ඇල්ලුවා වගේ, ලොම් ටික ඇල්ලුවා වගේ, නිය ටික ඇල්ලුවා වගේ අල්ලන්න බෑ. ආපෝ වැගිරෙනවා. ඒ මොනවද? මූත්‍රා, කඳුළු, කෙල, මේ වගේ වැගිරෙන ස්වභාවය වැඩි. දැන් අර ඇඟිල්ලක් අල්ලනවා වගේ, නියපොත්තක් අල්ලනවා වගේ, දතක් අල්ලනවා වගේ අපිට මේවා රඳවා තියාගන්න බෑ. අල්ලනකොට වැක්කිරෙනවා බිමට. ඒකට කියන්නේ ආපෝ ගතිය. ඊළඟට තේජෝ ගතිය. මේ ශරීර කූඩුව නරක් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මේ ශරීරය ඇතුලේ පුදුමාකාර උෂ්ණයන් ටිකක් තියෙනවා. හිතන්නකෝ ඔයගොල්ලෝ ඔය බඩට දාගන්න පුදුමාකාර ආහාර ටික දිරවන්නේ මොකෙන්ද කියලා? බුදුහාමුදුරුවෝ මාර විද්‍යාඥයෙක් කියලා ඔබට තේරෙයි. ලෝකයේ ඇතුලේ බොහෝ දේවල් උන්වහන්සේ අපිට පාඩම් හැටියට කියලා දුන්නා කියන එක මම නිතර නිතර මතක් කරනවා. ඒකට හේතු කාරණාව තමයි අපිට හම්බ වෙලා තියෙන එච්චර හොඳ ලස්සන ධර්මයක්. එච්චර හොඳ ශාස්ත්‍රූවරේ. මේ ධහම ප්‍රඥාගෝචරයි. මේවා හොයන්න හොයන්න බැබලෙනවා. එනිසා මේවා පාවිච්චි කරන උදවියත් දැබලෙනවා. අපේ දුවල පුතාලත් උත්සාහ කරන්නේ මේ දේවල් එක දුවන්න. අද දවසේ කාලේ බොහොම ඉතා ඉක්මනින් ඉගිල යන සේයාවක් තමයි පෙනීගෙන යන්නේ. පාඩම අවසන් කළ යුතුව පවතිනවා. අපි ඉතා ඉක්මනින් ගමන් කරමින් යන් ඉදිරියට තව කොටස් කීපයක් මේ පාඩමට අදාළව සාකච්ඡා කරනවා. අපි දැනට සාකච්ඡා කරේ සම්මුතිය සහ පරමාර්ථය. ඒතර දුවේ පුතේ ඔබට පැහැදිලි ඇති යම් තැනකදී ලෝකේ සත්‍ය දෙආකාරයි. සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය යනු නාම ව්‍යවහාරිකව අපි ද්‍රව්‍යයක් හෝ පුද්ගලයෙක් හැඳින්වීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය. ඒකට තමයි අපි කියන්නේ සම්මුතිය. සම්මුතියක් හැටියට ගත්තොත් අපි කියනවා මේක පාසලක්, මේක පන්සලක්, මේ අහවල් මිනිස්සයා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් පාසල කියලා කියන්නේ බ්ලොක් ගල්වල, සිමෙන්තිවල, පරාලවල, ඒ වගේම වැහිලි තහඩුවල මේ සියල්ලෙහි එකතුවක්. ඒ ටික වෙන් කරලා ගත්තාම එතන පාසලක් කියලා එකක් නැහැ. හැබැයි සංඥා නාමයක් සම්මුතියක් අපි හදා ගන්නවා. ඒක පාසලක්. මං හිතන්නේ පැහැදිලි ඇති. එහෙම අමාරු නම් ඔබ පිළිබඳව කල්පනා කරන්න. ඔබේ නම සම්මුතිය පරමාර්ථ වශයෙන් ගත්තොත් ඔබ කියලා කියන්නේ පඨවි තදගතියෙන් යුක්ත, ආපෝ වැගිරෙන ගතියෙන් යුක්ත, තේජෝ නරක් වෙන්නේ නැතුව පවතින අවශ්‍ය කරන උෂ්ණය සහිත, වායෝ අපි පුදුමාකාර වාතයන් ටිකක් මේ ශරීරය ඇතුලේ තියාගෙන යන උච්චංගම වාතු, වාත උඩට ගන්න වාතය තියෙනවා, අදෝගම වාත, පහළ හෙළන වාත තියෙනවා, නාස්කුහර වලින් පිට කරන වාතය තියෙනවා, විවිධ ඉන්ද්‍රියන් හරහා පිට කරන වාතය ඔබට කල්පනා කරගන්න පුළුවන්. ඉතින් මේ සතර මහා භූතයන්ගේ එකතුවක්. ඊළඟට අපි යන් තව චුට්ටක් ඉදිරියට මේ හේතු කාරණාවන් ටික සාකච්ඡා කරගන්න. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කෙළවරදී අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා පංච ස්කන්ධ ධර්මයන් පිළිබඳව. මානවයා සතර මහා භූතයන්ගේ එකතුවක්. ඒත් එක්කම පංචස්කන්ධේහි නිර්මාණයක්. දැන් අර පළවෙනි බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය ඇතුලේ සාකච්ඡා කරා ඔබට මතක ඇතිනේ අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරක දිට්ටෝසි පුණගේහන් නකාහසි මේ ආදි වශයෙන් පළවෙනි උදාන වාක්‍ය සාකච්ඡා කරානේ. එතකොට දැන් ඔබට මතක ඇති පංචස්කන්ධය නැමැති ගේය හදන වඩුවා මා විසින් විනාශ කර දමන ලදී. එතකොට දැන් මේ පරමාර්ථයට අනුව යනකොට මානවයා කියලා කියන්නේ ස්කන්ධ පංචකයෙහි එකතුව. අපිට අටක්ගල මේ ටික ගැන සාකච්ඡා කරමු. පංචස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන. මේ ඇතුළෙත් කතා කරනවා නම් ලොකු පාඩමක් තියෙනවා. මේක වෙන් කරන්න තියෙනවා යම් තැනකදී අපිට නාම රූප වශයෙන්. එතකොට පංචස්කන්ධේ නාම රූප වශයෙන් වෙන් කරපුවහම දුවේ පුතේ රූප කොටසට අයිති වෙන්නේ රූප විතරයි. පළවෙනි එක රූපනේ. එතකොට නාම රූප වශයෙන් වෙන් කරවුවොත් රූප කොටසට අයිති වෙන්නේ රූප විතරයි. ඊටු හතරම නාම ගණයට අයිති වෙන්නේ. එතකොට රූප කියලා කියන්නේ අපිට මේ බාහිරව පේන ශරීර කූඩුව. ඒ ටික තමයි රූප කලාප 28ක් ඇතුලේ සාකච්ඡා කරන්නේ. එතකොට රූප මේ බාහිරව පේන ටික. ඊළඟට වේදනා. මේ ශරීර කූඩුවට දැනෙන වින්දනයන් ටිකක් තියෙනවා. මොනවද අපිට ලැබෙන වින්දනයන්? සමහර වින්දන සුඛ සැපයි. සමහර වින්දන දුක්ඛ දුකයි. සමහර ඒවා අදුක්ඛ මසුඛ. සැපත් නැහැ දුකත් නැහැ. එහෙනම් වේදනා කියලා කිව්වේ විඳීම් වලට. විඳීම් වර්ග 3යි සුඛ දුක්ඛ සහ අදුක්ඛ මසුඛ. පාලි වචනත් එක්ක යනවා නම් හරි ලස්සනයි. එතකොට සැප වේදනා, දුක් වේදනා සහ සැපත් නොවන දුකත් නොවන වේදනා, මධ්‍යස්ථ වේදනා. ඊළඟට තුන්වෙනි ස්කන්ධය තමයි සංඥා, හඳුනා ගැනීම. අපි මේ කලින් දවසේ කතා කරපු ෂඩ්ඉන්ද්‍රිය හරහා විවිධ හඳුනා ගැනීම් සිද්ධ කරනවා. ඒවට තමයි කියන්නේ සංඥා, නිමිති, හඳුනා ගැනීම්. ඊළඟට සංකාර, රැස් කර ගැනීම්. මේ ෂඩ්ඉන්ද්‍රිය හරහා අපි රැස් කර ගන්නා වූ ශක්තින් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවට කියනවා කුසල සහ අකුසල කියලා. සංකාර, රැස් කර ගැනීම්. ඊළඟට විඥාන. ඒකත් සෑහෙන ලොකු දිගුවක්. මේක තමයි අපේ ජීවිත කාලයේ පවත්වාගෙන යන්න උපකාරී වෙන ප්‍රධානම මතක ගබඩාව. ඔබට ටිකක් හරි තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්කෝ. විඥානය කියලා කියන්නේ පුතේ අපේ මතක ගබඩාව. සරලව අපි මෙහෙම ගමුකෝ. අපි දන්න කෙනෙක් කොහෙදි හරි දකිනවා. ඔබට චක්කු විඥානය හරහා පණිවිඩයක් දෙනවා පුතේ මේ අහවලා කියලා. තේරුම් නැද්ද දන්නේ නැහැ මං කියන එක. අපි කොහොමද සුදු පාට අඳුනගන්නේ? පුංචි කාලේ අපිට කිව්වා මේ පාට සුදු පාට කියලා. අපි ඇස් දෙකෙන් ඒ පාට දැක්කා. කන් දෙකෙන් ඒක ඇහුවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහත් රූපයත් සම්මිශ්‍රණය වෙලා චක්කු විඥානය හැදු. මේ විදිහේ ගබඩා හයක් අපේ අභ්‍යන්තරයේ සිතේ තැම්පත් වෙලා තියෙනවා. යම් තැනකදී තව ටික දවසක් ඔබයි මායි මේ විදිහට සංවාද කරවුවොත් මගේ රූපකාය නොපෙනුනත් මේ හඬ ඇහෙනකොට ඔබට සමහර වෙලාවට මතක තියේවි අපිට මෙන්න මේ විදිහේ කාරණාවක් කියලා දීපු අහවලාත්ගේ කටහඬ තමයි මේ කියලා. එතකොට මේ කාරණා ටිකත් එක්ක විඥාන ධාතු හයක් අපේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරී වෙනවා. එතකොට අපි මේ සාකච්ඡා කරපු පංචස්කන්ධයේ පස්වැන්න තමයි විඥානය කියලා කියන්නේ. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි අවසන් විනාඩි කීපයට එළඹෙමින් ඉන්නේ පුතේ. 11 පන්තියේදී අපිට හම්බ වෙනවා මේ අර පංච, අපිට හම්බ වෙච්ච පංච නීවරණ ධර්මයන්ට සහ සාපේක්ෂව උපමා පහක් හම්බ වෙනවා. ස්කන්ධ පහටත් රූපය උපමා කරනවා පෙන පිඬකට, වේදනාව දිය බුබුලකට, ඒ වගේම සංඥාව මිරිගුවකට, සංකාරය කෙලස් කඳකට, කෙසෙල් කඳකට, ඒ වගේම විඥානයේ මායාවකට වශයෙන් උපමා කරන්නට යෙදিলা තියෙනවා අපේ ත්‍රිපිටක සාහිත්‍ය ඇතුලේ. ඒ වගේම සාමාන්‍ය ඵල සූත්‍රයේදී අපිට හම්බ වෙනවා නීවරණ පංචකයටත් උපමා හතරක්. මේ ටික මතක් කරන්නේ මම 11 දරුවන් වෙනුවෙන්, 10 පොතේ මේ ටික නැහැ. හැබැයි 11 පොතේත් එතකොට අපි පාඩම් හතරක් මේ දවස් දෙකට ආවරණය කරා වෙනවා. ඔබට කියලා දෙන්න බැරි වෙච්ච කාරණාවක් තමයි සාමාන්‍ය ඵල සූත්‍රයේ නීවරණ සම්බන්ධව තියෙන උපමා හතර. ඉතා ඉක්මනින් සටහනක් තබා ගන්න ඔබ. කාමච්ඡන්දය සාමාන්‍ය ඵල සූත්‍රයේදී උපමා කරනවා ණය ගැතියෙක් හා ණය හිමියෙකුට. ව්‍යාපාදයේ උපමා කරනවා පිත්‍රෝගියෙකුට. රස දැනෙන්නේ නැහැ හා සමානව තරහින් ආකූල වෙච්ච කෙනාට කිසිදු හොඳ නරකක් තේරෙන්නේ නැහැ කියන එක. තීන මිද්දේට අදාළ උපමාවක් සාමාන්‍ය ඵල සූත්‍රයේ නැහැ. උද්දච්ච කුක්කුච්ච වලට සිරගේක සිරගත කරන සිරකරුවෙකුට උපමා කරලා තියෙනවා. ඒ වගේම විචිකිච්ඡාව වනයේ අතරමං වෙච්ච තැනැත්තෙකුට උපමා කරලා තියෙනවා. එතකොට දැන් මේ කතන්දර ටික ඔක්කොම ඔබේ සංකල්ප සිටියමට ඒකරාශී කරගන්න අපි අවසාන වශයෙන් සාරාංශ කරන්න උත්සාහ කරනවා. ඊට ඉක්මනින් විදර්ශනා භාවනාව, තිලකුණු භාවනාව. එතකොට මේ ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝකේ දිහා බලන එක තමයි විදර්ශනා භාවනාවෙන් සිද්ධ කරන්නේ. එතකොට අනිත්‍ය, නනිත්‍ය මේ ලෝකයේ ඇතුලේ කිසිවක් ස්ථිර නැහැ. එහෙම ස්ථිරව තියෙනවා නම් ඒවා වෙනස් වෙන්නේ නැති වෙන්න ඕනේ. එහෙමනම් මේ ලෝකයේ ඇතුලේ සියලු දේවල් වෙනස් වෙනවා නම් ඒ හරහා හටගන්නේ දුක. යද නිච්ඡං තන් දුක්ඛං. එතකොට දුක කියන එක අපි චතුරාර්ය සත්‍යයේ ඉදිරියට ඉගෙන ගන්නවා. කොයි ආකාරද කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සංපයෝග, මේ ආදී වශයෙන් දුක පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඊළඟට අනාත්ම. මේ ලෝකයේ ඇතුලේ කිසිවක් ආත්ම වශයෙන් ගත නොහැකි. ආත්ම වශයෙන් ගත හැකි නම් සියල්ල මට අවශ්‍ය හැටියට පවත්වා ගැනීමට පුළුවන් වෙනවා. එහෙමනම් මම සාමාන්‍යයෙන් 18 දී විතර මගේ ජීවිතේ ඉස්සරහට යන්න නැති වෙන නවත්ත ගන්නවා. පුංචිම කාලේ වැඩකුත් නැහැ කියලා අපි හිතන්නේ. වැඩිහිටි කාලේ වැඩකුත් නැහැ කියලා හිතන්නේ. එනිසා හොඳම කාලෙදි නවත්ත ගන්නවා. බෑ එහෙම එකක්වත් අපිට කරන්න පුළුවන්. එනිසා මේ ලෝකයේ ඇතුලේ සියල්ලම තිලකුණට අනුකූලයි. එනිසා විදර්ශනාවට අනුව ලෝකයේ දිහා බලන්න කියන කාරණාව තමයි බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ විදර්ශනා භාවනාවේදී. එනිසා මේ පිළිබඳව යම් අවබෝධයක් නිවන් දකින්න යන පාර මේක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන උපරිම ඵලයට යන්න තියෙන පාර තමයි විදර්ශනාව. හැබැයි පුතේ අපි මේක සාමාන්‍ය ජීවිතේට ප්‍රගුණ කරගමු. ඔබට පුළුවන් නම් ලෝකයේ ඇතුළේ කිසිවක් ස්ථිර නැහැ. ඒ හරහාට ගන්න දුකක්. එනිසා මමය මාගේයි ගත හැකි කිසිවක් නැහැ. එනිසා අල්ලගෙන බදාගෙන පොරකන ජීවිතයකට වඩා බෙදා හදාගෙන අනිකා ගැන හිතමින් සහකම්පණයෙන් ජීවත් වෙන්න පුළුවන් පුංචි ජීවන චරිතයක් ඔබට ගොඩනගා ගන්න පුළුවන් නම් විභාගයට ඒකක් ගන්න ගමන් මං හිතන්නේ භාවනා පාඩම ගොඩක් සාර්ථකයි කියලා. එනිසා අපි ඔබට ආරාධනා කරනවා ටිකක් හිත සංසුන් කරගෙන යහපත් ශිෂ්‍ය දරුවෙක් හැටියට ඉදිරියට යන්නට බෞද්ධ භාවනාව ඔබ උපකාර කරගන්නා විදිහට. ඔබට තෙරුවන් සරණයි.